විස්සයි විසිතුන අප්‍රේල් 27 වැනි බ්‍රහස්පතින්දා එනම් අද දින පෙරවරු 11ට පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පිළිබඳ වැඩමුළුවක් කාරක සභා කාමර අංක 1 පැවැත්වෙන අතර ඊට පැමිණ සහභාගී වන ලෙස සියලු මන්ත්‍රීවරයන් හට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා සංවර්ධන උත්තරේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළිතේ මම යෝජනා කරමි. 1980 අංක 46 දරන සේවා නියුක්තීන්ගේ භාර අරමුදලේ 543 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන ලද 2022 දෙසැම්බර් 22 දිනැති අංක 23/11/39 දරන අතිවිශේෂක ඇසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුම,
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ දායකත්වය 17 වන වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජෛව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ප්‍රවාහන හා මහා මාර්ග මාත්‍යම,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මෙම ලිපි ලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
සංචාරක හා ඉඩම් අමාත්‍ය,
2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,
2015, 2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂය සඳහා සීමා සහිත පරන්තන් කෙමිකල් සමාගමේ වාර්ෂික වාර්තා සහ 2021 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළේ මම යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා,
2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතාව කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා සුබරුදාස් ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තරුණ උරුමය හා නූතන පුරදර්ශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මාජන පෙත්සම් පිළිගැනීමේ එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා,
ගරු කථානායකතුමනි, මිහින්තලේ නුවරපාර කටුගැලියාව හන්දියේ යන ලිපිනෙහි පදිංචි W. හේමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
කරු දුමින්ද දිසානායක මැතිතුමා, ආචාර්ය හරණි අමරසූරිය මැතිනි,
ගරු කථානායකතුමනි, මාතර මැද්දවත්ත බදුවත්ත යන ලිපිනෙහි පදිංචි M.W. උපුල් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරුන් ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ ගරු චමින්ද විජේසිරි මැතිතුමා ඇබ්සන්ට්, නීතිඥ වසන්ත යාප බණ්ඩාර මැතිතුමා
පස්සේ අහනවා,
තාක්ෂණ මැතිතුමා උත්තර දෙන්න.
කරු කථානායකතුමනි, දෙවි ප්‍රශ්නයට කල් ඉල්ලා සිටිනවා.
ජයන්ත කරුණාතිලක මැතිතුමා, ජනමාධ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, හිටපු ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් අසලා තිබෙන ප්‍රශ්නයට පිළිතුරු 1. ලියාපදිංචි කළ රූපවාහිනී නාලිකා 25ක් තිබෙනවා.
ලියාපදිංචි කරන ලද ගුවන්විදුලි නාලිකා 51ක් තිබෙන. ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා 76ක් තිබෙන. මේවා දෙවැනි ප්‍රශ්නය නම් වශයෙන් සඳහන් කිරීම සඳහා ඇමුණුම එක වශයෙන් මං සියලු නම් ටික ඔබතුමාට ඉදිරිපත් කරනවා. රූපවාහිනී ජාතික නාලිකා බලපත්‍ර ගුවන්විදුලි බලපත්‍ර කොන්දේසි අතර විෂමතාවයක් තිබෙනවද කියලා පිළිගන්නවද කියලා අහනවා. ඉතා විශාල විෂමතාවයක් තියෙනවා කතානායකතුමනි. එක් එක් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර දීලා තිබෙන ආකාරයේ බරපතල විෂමතාවයක් තියෙනවා. කිසිම ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් අනුව නුදුන්නේ ඒවා තියෙනවා. ඒවට අපි කවුරුත් පහ උත්තර කරුවෝ නෙමෙයි. ඒ අවස්ථාවල ඇතිවෙච්ච තත්ත්වයන් මත තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ ඒකමතිකතාවයක් ඇති කරන්න හා ක්‍රමවත් විධිමත් බවක් ඇති කරන්න යම්කිසි පියවර ගන්නවාද කියලා එතුමා අසලා තියෙනවා. ඒ සඳහා එතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියේදී උත්සාහයක් දරලා තියෙනවා මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඇති කරන්න. දැන් මම අමාත්‍යවරයා වශයෙන් විනිවිද පේන ආකාරයෙන් ඉහළ මාධ්‍ය සංස්කෘතියකුත් ඇති කරගන්න පුළුවන් වෙන ආකාරයට බලපත්‍ර නිකුත් කරන්න විශේෂ අවසරයක් ඉල්ලා සිටිය කැබිනට් මණ්ඩලෙන් කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා අනුකාරක සභාවක් පත් කළා. ඒ අනුකාරක සභාවේ සභාපති ධුරය දරන්නේ නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා. විද්‍යුත් විකාශන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ දැනට බොහෝ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ අධිකාරිය ඒ මගින් ඒකමතිකතාවයක් ඇති වෙන ලෙස විනිවිද පෙන ආකාරයෙන් ගුවන්විදුලි හා රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරන්න අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීමේ වගකීම දැනට ඉෂ්ට කරගෙන යනවා. අදාළ නොවේ.
කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය හැරීට මම අහන්න කැමතියි. දැන් ඔබතුමා කිව්වා රූපවාහිනී නාලිකා 25ක් ගුවන්විදුලි නාලිකා 51ක් මේ වෙනකොට බලපත්‍ර දීලා තිබෙන බව. මම අහන්නේ මේ අලුතෙන් රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථාන තව කීපයක් ආරම්භ කිරීමට පුළුවන්කම තිබෙනවද? ඒ කියන්නේ ෆ්‍රීක්වන්සි ගුවන්විදුලි රූපවාහිනී තරංගමාලා තව කොච්චර විතර ප්‍රමාණයක් දෙන්න පුළුවන්කම තියෙනවද කියලා. ඉඩ තියෙනවා.
දැන් එවැනි ඉඩකඩක් තිබෙනවද කියලා අපි පසුගිය කාලේ අධ්‍යාපන නාලිකාවක් සම්බන්ධයෙන් විමසුවා. මමත් අධ්‍යාපන අමාත්‍යතුමත් අපි ලබා දීලා තිබෙන සංකේතය යටතේ අධ්‍යාපනයේට ඒ නාලිකා භාවිතා කළාම ජාතික රූපවාහිනී හා ස්වාධීන රූපවාහිනී නාලිකාවට රාජ්‍ය මාධ්‍යවලට බාධා ඇති වුණා. ඊට පසුව අපි දෙදෙනම එකතු වෙලා මමත් අධ්‍යාපන ඇමතිතුමත් අපිට අධ්‍යාපනයේට වෙනම නාලිකාවක් පවත්වාගෙන යන්න නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා ඒ අවලංගු කළා. ඒ නිසා මම ඔබතුමාගේ ප්‍රශ්නෙට විමසා බලන්න ඕනේ. මේ නිශ්චිත වශයෙන් තවත් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබා දෙන්න ඉඩ තියෙනවද කියලා. ඉඩ තිබුණත් ඒ කරන්න වෙන්නේ මේ විජේදාස රාජපක්ෂ කමිටුවෙන් විද්‍යුත් විකාශන අධිකාරිය පනත සම්මත වුණාට පස්සේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි රූපවාහිනී හා ගුවන්විදුලි තරංගමාලා කියන්නේ මහජනය සතු සීමිත පොදු දේපලක් බවට තමයි ජාත්‍යන්තරයේ පවා පිළිගන්නේ. ඉතින් දැන් මං අහන්නේ ඔබතුමාගෙන් ඔබතුමා උත්තර දෙනකොට කිව්ව නිසා මං වැඩිදුර ගන්නෙ නැහැ. ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිෂමක් පිහිටවීමට දැන් කටයුතු කරගෙන යනවානේ. හොඳයි, බොහොම ස්තුතියි.
ඔබතුමාට කියන්න පුළුවන් ඉවර කරන්න.
ගරු කතානායකතුමනි, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ අනු කමිටුවේ සභාපතිවරයා විදිහට මමත් තවත් ගරු මන්ත්‍රීතුමන්ලා 5 දෙනෙකුත් කටයුතු කරනවා. මේ වන විට අපි ඒ පිළිබඳව අධ්‍යයන කටයුතු කරලා සාකච්ඡා කරලා බොහෝ දුරට අවසන්. ඒ අනුව අපි කෙටුම්පත වර්කින් ඩ්‍රාෆ්ට් එක හදාගෙන යනවා. තව සතියක් දෙකක් විතර යනකොට මේ රටේ මාධ්‍ය ආයතනවලටත් මේ ලබා දීලා ගරු මන්ත්‍රීතුමාලා ඇතුළු මේ පිළිබඳව උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට මේ පිළිබඳ අධ්‍යයනය කරන්න අවස්ථාව දීලා සාකච්ඡා කරලා තමයි අපි ඒක පාර්ලිමේන්තුවට අරගෙන එන්නේ.
බොහොම ස්තුතියි. බුද්ධිගප තීරණ මැතිතුමා ඇබ්සන්ට්. ශානක්‍යන් රාසපත් මාණික්කම් මැතිතුමා ඇබ්සන්ට්. ජගත් කුමාර සුමිත්‍රා ඇති මැතිතුමා.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්න
අහනවා. මගෙන් ඇසීමට සෞඛ්‍ය මැතිතුමා උත්තර දෙන්න.
ප්‍රශ්නය පිළිතුර 2022/31 වන දින විට මධ්‍යම රජයේ පළාත් සභා රෝහල් සංඛ්‍යාවේ මකෝවාලේ වර්ගීකරණය අනුව පහත පරිදි වේ.
ඒක ලිස්ට් එකක් තියෙනවා, ලිස්ට් එක ටේබල් කරන්නද අවශ්‍යද? කින් හරි කියවන්න ඕනේද? සාරි ලයිස්ට් තියෙනවා.
ට්‍රෙෂරි කියා නැෂනල් හොස්පිටල්ස් ලයින් මිනිස්ට්‍රි දෙකයි, ප්‍රොවින්ෂල් එකේ නැහැ. ටීචින් හොස්පිටල් 11යි ලයින් මිනිස්ට්‍රි එකේ, ප්‍රොවින්ෂල් නැහැ. ස්පෙෂලයිස් ටීචින් හොස්පිටල් 6යි, අද ස්පෙෂලයිස් හොස්පිටල්ස් 9යි ලයින් මිනිස්ට්‍රි එකේ, ප්‍රොවින්ෂල් එකේ 4යි. ප්‍රොවින්ෂල් ජෙනරල් හොස්පිටල් ලයින් මිනිස්ට්‍රි එකේ 1යි, ඩිස්ට්‍රික් ජෙනරල් හොස්පිටල් ලයින් මිනිස්ට්‍රි එකේ 7යි, ප්‍රොවින්ෂල් එකේ 13යි, ප්‍රොවින්ෂල් එකේ 7යි. සෙකන්ඩරි කියා බේස් හොස්පිටල් ටයිප් ඒ ලයින් මිනිස්ට්‍රි එකේ 6යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රි එකේ 29යි. බේස් හොස්පිටල් ටයිප් බී ලයින් මිනිස්ට්‍රි එකේ 1යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රි එකේ 44යි. ඩිවිෂනල් හොස්පිටල් ටයිප් ඒ ලයින් මිනිස්ට්‍රි එකේ 1යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රි එකේ 76යි. ඒ වගේම ප්‍රයිමරි කෙයා ඩිවිෂනල් හොස්පිටල් ටයිප් ඒ, ඩිවිෂනල් හොස්පිටල් ටයිප් බී ලයින් මිනිස්ට්‍රි එකයි, ප්‍රොවින්ෂල් 146යි. ඩිවිෂනල් හොස්පිටල් ටයිප් සී ලයින් මිනිස්ට්‍රි එකයි, ප්රොවින්ෂල් 269යි. ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට් ලයින් මිනිස්ට්‍රි එකේ 8යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රි එකේ 536යි. මුළු එකතුව ලයින් මිනිස්ට්‍රි එකේ 60යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රි එකේ 1101යි, සම්පූර්ණ ගාන 1161යි. දෙවැනි ප්‍රශ්නය, මධ්‍යම රජය හා පළාත් සභා රෝහල්වල දරි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පාත් දැක්වේ. මධ්‍යම රජයේ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව 794යි, පළාත් සභා රෝහල්වල ඇඳන් 130යි. මෙම රෝහල්වල ඇති සාමාන්‍ය ඇඳන් සංඛ්‍යාව 87,280කි. මේ වර්ගකරණය අමනුම් දෙක මගින් දන්වා ඇත. තුන්වැනි ප්‍රශ්නය පිළිතුර 2022/11/31 වන දින වන විට ලංකාවේ මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල්වල සේවය කරන මුළු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පහත සඳහන් කරයි. වර්ගය විශේෂඥ වෛද්‍යවරුන් පළාත් රෝහල්වල 675යි, රේඛීය අමාත්‍යාංශ රෝහල්වල 1971යි, මුළු එකතුව 2646යි. වෛද්‍ය නිලධාරීන් 7000 පළාත් රෝහල්වල 7569යි, රේඛීය අමාත්‍යාංශ රෝහල්වල 13501යි, මුළු ප්‍රමාණය 21,070යි. එක ප්‍රශ්නය පිළිතුර, මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිතා කරන ලබන ඖෂධ වර්ග සංඛ්‍යාව 1347කි. ප්‍රශ්නය මේ දෙවැනි ප්‍රශ්නය පිළිතුර, මේ වන විට ඖෂධ වර්ග 150ක හිඟයක් පවතී. ප්‍රශ්නය 150 මේ වෙනකොට 112ට අඩු වෙලා තියෙනවා අද වෙනකොට. ප්‍රශ්න ශ්‍රී ලංකාවේ අවශ්‍ය ඒ පිළිතුර වශයෙන් තියෙන්නේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයන කිරීමට රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 50ක මුදලක් වැය කරන ලබන අතර එම එය එක්සත් ජනපද ඩොලර් මිලියන 13.6ක අගයකි. ප්‍රශ්නය විසනම් පැනනොනගි. මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ගරු අමාත්‍යවරුන්ගේ තෙල්ලීමක් අනුව ගරු මුදල් අමාත්‍යාංශය 100% සම්පූර්ණ බජට් කට්ටකක් හැටියට සලකලා තවත් බිලියන 40ක පමණ මුදලක් වෙන් කළා තියෙනවා
ඊට අමතර
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, දැන් මේ මාතේ තියෙන්නේ අද දිවයින පත්තරේ, මේ පත්තරේ ඇතුළු මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා හම්බන්තොට රෝහල පනාදී විශේෂඥ වෛද්‍යවරු රැටහැර ඇති කියලා. ගරු ඇමතුමනි, මේ හා සමානවම මේ දිනවල දිනපතා මාධ්‍යවල සංගම් වගින් විවිධ පාර්ශ්ව මගින් මේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රටහැර යාමත් අනිත් පැත්තෙන් රෝහල් එදිනෙදා කටයුතු කරගෙන යන්න බැරුව ඒ තුළ ජනතාව විශාල පීඩාවකට පත් වෙමින් තියෙන බව පැහැදිලිව පේන තියෙනවා. එතකොට මේ තත්ත්වය තුළ අපි තවදුරටත් විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට යන දීලා බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඒ හා සමාන ප්‍රමාණකින් වඳව ගන්න කටයුතු කරනවද? සහ ගරු ඇමතුමනි, විශේෂඥ වෛද්‍යවරු හැටෙන් විශ්‍රාම යාම පිළිබඳවත් ඔවුන් ප්‍රකාශ කරා, ඔවුන්ට අවස්ථාවක් තිබුණා ඊට වැඩි කාලයක් ඉන්න, අඩු තරමේ 63 දක්වාවත් අවස්ථාව දෙන්න කියලා කිව්වා. ඉතින් ඒකත් බාධාවක් වෙලා තියෙනවා. එහෙම 60 විශ්‍රාමයවීමත් ඒකට අධිකරණ ඒ නඩුවකුත් තියෙන බව මම දන්නවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා මේ වෙන විට අරගෙන තියෙන ක්‍රියාමාර්ගය සහ මේ විශේෂයෙන්ම මේ රෝහල්වල එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න ගරු ඇමතුමනි අවශ්‍ය කටයුතු සලසන්න වෛද්‍යවරු නැහැ කියන්නේ ජීවිතත් එක්ක මේ කරන සටන, ජීවිත නැතුණාට පස්සේ අපිට මේ පුරප්පාඩු පුරවල වැඩක් නැහැ. ඒ වගේම සියලු දෙනා විදේශගත වෙනකම් බලාගෙන ඉඳලා වැඩකුත් නැහැ. ඒ නිසා ඔවුන් රට තුර රඳව ගන්නත්, ඒ වගේම ඔවුන්ට යම් කාල පරිච්ඡේදයක් විශේෂයෙන් විශාල පළපුරුද්දක් නිකන් වෙනස් සේවයක් වගේ නෙමෙයි විශේෂඥ වෛද්‍යවරු කියන්නේ, ඒ අය රඳව ගන්න සහ ඔවුන්ට යම් සේවා දිගුවක් දීලා කටයුතු කරන වැඩ පිළිවෙලක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, විශ්‍රාම ගැන්වීම ජාතික ප්‍රතිපත්තියක්. ඒ ජාතික ප්‍රතිපත්තිය අභියෝග කරලා මේ වෙලාවේ අධිකරණයේ ක්‍රියාමාර්ගයක් යනවා. ඒ ක්‍රියාමාර්ගයේ මූලික වශයෙන් අතුරු තහනමක් දුන්නා. අතුරු තහනම ඉවත් කරලා තියෙනවා දැන්. අතුරු තහනම ඉවත් කරලා පුනිසා ඒ කාල පරිච්ඡේදය තුළ යා යුතු අයට විශ්‍රාම යාමට සිදු වෙනවා ජාතික ප්‍රතිපත්තියත් එක්ක. හැබැයි ඒකත් එක්කම ඒ සම්බන්ධව සාකච්ඡා කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් සමග වසර දෙක කාලයක් කොන්තරත් පදනම් මත ඔවුන්ට නැවත සේවය කිරීමේ අවස්ථාව ලබලා දෙන්න හැකියාවක් තිබෙනවා. සමහරක් විට අපිට කියන්න බැරි දේවල් තියෙනවා ඒ ක්ෂේත්‍රයේ සම්බන්ධව. ඒ නිසා ඒ ලබා දීලා තියෙන අවස්ථාව පාවිච්චි කරනවා නම් උචිතයි කියලා ඔබතුමා යන අහන ප්‍රශ්නෙට හොඳ පිළිතුරක්. නමුත් ඒක ඔබතුමා ඇසිය යුත්තේ ඒ සංගම් වලින් සහ ඒ අයගෙන්. මොකද ඒ අවස්ථාව ඇයි පාවිච්චි කරන්නේ නැත්තේ කියන
දුම්රිය පාවිච්චි
කරනවා. දුම්රිය පාවිච්චි කරන්න කියලා මෙතුමා කියනවා. ඒකට විශේෂ හේතු තියෙනවා. මම මෙතන ඒක කියන්න සූදානම් නැහැ. අවශ්‍ය වුණොත් ඒ ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබතුමා අහන ප්‍රශ්නයේදී රටේ පොදු ප්‍රශ්නයක් හැටියට තමයි මේ ප්‍රශ්නය දකින්නේ ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම පහුගිය කාලේ මේ තිබ්බ අරගලයත් එක්ක සහ රටේ හෙට දවස ගැන විශ්වාසයක් නැති තත්ත්වයක් තමයි මීට මාස ගානකට අවුරුද්දකට කාලයක් තුළ රටේ තිබ්බේ. ඒ අවස්ථාවේදී යම් යම් වෘත්තීය වේදීන් සාමාන්‍ය සියලුම වෘත්තීය වේදීන් ඔවුන්ට අවස්ථාවක් තිබ්බනම් ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන රට හැර යෑමේ ප්‍රවණතාවයක් අපි දැක්කා. ඒ වෛද්‍යවරුන් විශේෂඥවරු. හැබැයි ඔබතුමාට මතක් කරන්නට ඕනේ 2018 60-63 කරන අවස්ථාවේදී ලංකාවේ හිටියේ විශේෂඥ වෛද්‍යවරු 1740යි. අද වෙනකොට 2646ක් ඉන්නවා. කියන්නේ 800කට වැඩි ප්‍රමාණයක් එදා ඒ ගන්න තීන්දුව ගත්ත වෙලාවට වඩා මේ රටේ අද විශේෂඥ වෛද්‍යවරුන් 800ක් පමණ ලබලා ඉන්නවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අලුතෙන් ටීචින් හොස්පිටල්ස් 3ක් නම් කරා. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙඩිකල් ෆැකල්ටි එකේ අවශ්‍යතාවය තේරුම් අරන් දැනට 1500ක් පමණ වාර්ෂිකව දැන් පෙරේද 1340ක් අපි නිදහස් කර අලුත් අය 1500 වෙනුවට 5000ක ඉලක්කයකට යන්නට වැඩ කටයුතු කරමින් යනවා. ඒ නිසා සවිස්තර වශයෙන් ඔබතුමාට මේකට උත්තරයක් දිය යුතුයි. මොකද රටේ ජනතාවගේ ජීවිතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත්
ගැන කතා කරනකොට. ඒ වගේම රටහැර යාම සම්බන්ධව වෙනම කමිටිය එකක් මේ වෙනකොට පත් කරලා, විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ ස්තුතිවන්ත වෙන්න ඕනේ රජයේ වෛද්‍ය සංගමයේ ඉල්ලීමකුත් තිබ්බ මේ සම්බන්ධව ඔවුන්ගේ සමාජිකයනුත් ඇතුළත් කරලා මේ රට හැර යාම සම්බන්ධව සවිස්තරව කටයුතු කරලා ඒට අවශ්‍ය පිළියම් යොදන්නට අපි තීන්දු කරලා තියෙනවා. ඒ වගේම 2017 ගත්ත තීන්දුව අනුව 63-60 තීන්දුව ඒ වෙනස් වීම වසර 3කින් පසුව සමාලෝචනය කරන්නයි කියලා දාලා තියෙනවා ඒ කැබිනට් පත්‍රිකාවේ. ඒ සමාලෝචනය කරන්න දාලා තිබ්බ අර 1700 වැඩි කරන්නයි කියලා. දැන් ඒ වෙනුවට 2640 මේ වෙනකොටත් සේවය. හැබැයි අර සබ් ස්පෙෂලිටිස් ටිකක් වැඩි වෙලා තිබෙනවා වෙනතට වඩා. ඒ නිසා ඒ අවශ්‍යතාවය තියෙනවා. යම් යම් අඩුපාඩු තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒකට විසඳුම් මේක අමතක කරලා දාලා පැත්තක දාලා නැහැ. විසඳුම් හොයලා ක්‍රියාත්මක වෙමින් පවතුනවා.
දරුව එමුතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඊට කලින් මට මේ පත්‍රයේ තියෙන කාරණාත් එක්ක කියන්න ඕනේ. මේ රට රෝහල 50 දිනවා කියන කාරණාවත් එක්ක ඔහොමම තව රෝහල් කීපයක් පහුගිය දවස්වල කිව්වා. ඒ නිසා මම ඉස්සලාම ඔබතුමෙන් ගෞරවයෙන් ඉල්ලනවා වහාම මැදිහත් වෙලා මේ රෝහල් වල වැඩ කටයුතු එදිනෙදා කටයුතු නැවතෙන්නේ නැති වෙන්න ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් හරි යොදවලා මේ පිළිබඳ මේ මාධ්‍ය වල යන කාරණා පිළිබඳ ඔබතුමා කවුරු හරි යොදවලා ඒ සම්බන්ධව ඉදිරිපත් පිළිවෙතක් අනුගමනය කරලා ඒ ප්‍රදේශයේ ජනතාවට සහනය සැලසන්න කටයුතු කරන්න කියලා මේ දුෂ්කර පළාත්වල දුෂ්කර ප්‍රදේශවල ජනතාව මේකේ පීඩාවට පත් වෙන ඊගව කාරණාව එමතුනි. එහා සම්බන්ධව සෞඛ්‍යංශයේ විශේෂයෙන්ම හෙදියන්ගේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙන බව ඔබතුමා ඊයේ කියලා තිබුණා. ඒ වගේ මේ බඳවා ගැනීමේ කියාලිය කියලා තිබුණා. පහුගිය දවස්වල සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දුන්න හෙදි සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දුන්න අවක ශිෂ්‍යෝ විශාල ප්‍රමාණයක් අපෙන් ඉල්ලීම් කරා. අර අපි මාධ්‍ය සාකච්ඡාවකට ගිය අවස්ථාවක ඒ අය කාලයක් තිස්සේ බලන් ඉන්නවයි කියලා ඒ අයගේ ඒ රැකියා අවස්ථාව ලැබෙයි කියන කාරණාව වෙන රස්සාවකට යන්නත් බෑ මේ සමුග පරිශ්‍රයෙන් මුහුණ දුන්න නිසා කියලා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරලා සාධාරණයක් ශිෂ්ට කරන්න කියන කාරණාව මම ඉතාම කාරුණිකව
සිටිනවා. මම හිතනවා ඔබතුමාට මමත් මාධ්‍ය අවුරුදු 10ක් විතර කරපු නිසා මගේ ඉදිරියේ ඉන්නවා මාධ්‍ය සම්බන්ධ විශේෂඥ අපේ හිටපු ඇමතිතුමා අල්ලපු කුටුවේ ඉන්නවා ඒ සම්බන්ධව කටයුතු කරන මාධ්‍ය සම්බන්ධවත් සියලු මාධ්‍ය නුනත් යම් යම් මාධ්‍ය ගැන අපට ප්‍රශ්න තියෙනවා. මාධ්‍ය හිමිකරුවට වමනාදේ තමයි බොහෝ වෙලාවට ලියවෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඒ අනුව ඔබතුමා ප්‍රශ්න කිරීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමා දක්ෂ, ඔබතුමා ඉතාමත්ම ක්‍රියාශීලී, ඒ වගේම වෘත්තීය සමිතියත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරන නිසා මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒ සියල්ල සත්‍ය හැටියට සැලකීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමා ඔච්චර අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට. මොකද හේතුව ඒ සෑම ප්‍රශ්නයක්ම වෙන වෙනම අරගෙන අපි විශ්ලේෂණය කරනවා. හැබැයි ඒ සෑම ප්‍රශ්නයකට මම පිළිතුරු දෙන්න ගියොත් මේ අසත්‍යයි මේ සත්‍යයෙන් තොරයි කියලා මට වෙන වැඩක් කරන්න බෑ. ඉතින් ඔබතුමා අධ්‍යක්ෂීම් තියෙන වෘත්තීය සමිතියත් එක්ක ගනුදෙනු කරන ජ්‍යෙෂ්ඨ මහජන නියෝජිතයෙක් හැටියට මෛත්‍ර මීට වඩා මේ ගැන අවබෝධයෙන් කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.
ඔව් වීරසිංහ මහත්මිය, මේ ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ ගියා. ඔව් කියන්නේ
මයික් ගරු කතානායකතුමනි, මේ ගරු ඇමතුමනි, මම කිව්වේ දැන් මේක ඔබතුමාට මේකට රිප්ලයි එකක් දෙන්න බැරි නම් මේක වැරදි නම් මේක නිවැරදි කරන්න ඔබතුමාගේ අමාත්‍යංශය ඕන තරම් ලේකම්වරු අතුරු උපලේකම්වරු අතිරේක ලේකම්වරු ඉන්න ඒක බලන්න. ගරු කතානායකතුමනි, ඊට අමතරව මම මේ දියවන්නා ඔයේ මේට ඉස්සෙල්ලත් පහුගිය දවස්වල දුබුරු පැහැති මඩ තට්ටුවක් එහෙම නැත්නම් තෙල් තට්ටුවක් තිබුණා දිගින් දිගට දියවන්නා ඔයාවට. හැබැයි ඒ දවස්වල මාධ්‍යවල ගිය නිසා මේ පාර්ලිමේන්තුවේ හැමෝම කතා කළා. හැබැයි මේ දවස්වල දිගටම තෙල් තට්ටුවක් තියෙනවා දියවන්නා ඔය ආසිත ඒ ජල තීරේ. මේ සම්බන්ධව හොයලා බලලා පරිසර ඇමතුමාට ඒ සම්බන්ධව වකිම ඉටු කරලා සාදා මේ පරිසරය ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා.
හරි බොහොම ශ්‍රී.
ඉල්ලීමක් එනවා පරිසර අමාත්‍යතුමත් සමගයේ සම්බන්ධව සාකච්ඡා කරොත් හොඳයි කියලා. ගරු සෞඛ්‍ය ඇමතුමනේ, මං හිතන්නේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය ඔබතුමා යම් උත්සාහයන් විශාල ප්‍රමාණයක් ගන්නවා. නමුත් අද සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය ලෙඩින්
ඒක නිසා බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා ග්‍රාමීය රෝහල් වලට බෙහෙත් සහ ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා මම දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක කල්පනාකරණය කරන්න ලේසි නැති බව දන්නවා ගරු ඇමතිතුමනි මගේ අවධානය යොමු ඔබතුමාගේ ප්‍රශ්න කරන්න අවධානය යොමු කරන්න රජයේ රෝහල් පද්ධතිය මේ ආකාරයෙන් දුර්වල වෙනකොට පෞද්ගලික අංශයේ පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ක්‍රම ගන්න බරපතල ප්‍රශ්න මතු වෙලා තියෙනවා අවිධිමත් භාවය නොසලකිල්ල සහ ඒ ලබා දෙන බෙහෙත් වල ප්‍රමිතීන් සම්බන්ධ ගොඩක් ප්‍රශ්න තියෙනවා මම මේ කතා කරන මොහොතේදී අපේ සමීපතයන් කීප දෙනෙක්ම මේ නොසලකිල්ල මත නිසාවෙන් ජීවිත නැති වෙලා තියෙනවා මේ අද දවසෙත් ඊයේ දවසෙත් එතකොට මේ පෞද්ගලික අංශයේ රෝහල් අද වෙනද තියෙන ඒ සේවාව ලබා දීමේදී ඔවුන් මේ අර්බුදය තුළ සමහර බෙහෙත් වල ක්වොලිටිය එක සම්බන්ධව ප්‍රතිකාර වල ගුණාත්මක බාධා නම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා ඒක නිසා රජයේ රෝහල් විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ රෝහලුත් යම් නියාමනයක් වැඩිපුර නියාමනයක් කරන්න ඕන කාල පරිච්ඡේදයක් ඇවිල්ලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යමනේ විශේෂයෙන්ම අපිට ඉතුරුලා තියෙන එකම පෞද්ගලික රෝහල වෙන ලංකා හොස්පිටල් එක දැන් ඒකත් විකුණ ගන්න හදනවා දැන් ඒ වගේ දෙයක්ව රැක ගන්න ඕන වෙලාවක් මොකද මේ පෞද්ගලික අංශය පවත්වන්නේ මොකද සෞඛ්‍ය අංශයෙන් විතරක් සෞඛ්‍ය
කරුණාකරලා
ඒ පෞද්ගලික අංශයේ රෝහල් සම්බන්ධව මීට වඩා වැඩි කළමනාකරණයක් නියාමනයක් වගකීමක් වෙන්න කියන කාරණාව ඔබතුමාගේ අවධානය යොමු කරනවා
හරි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි දැන් ඔබතුමා කියන කරුණ සම්බන්ධව මගේ අවධානය යොමු කරනවා මේ කියන්නේ යම් යම් දේවල් ඇත්තටම පහුගිය කාලයේ ඇතිවෙච්ච තත්ත්වයන් තුල යම් කිසි විදිහේ මම හිතන්නේ විශාල එක්සජරේෂන් එකක් එහෙම නැත්නම් අතිශෝක්තියකුත් තියෙනවා නතුවම නෙමෙයි හැබැයි අපිට පුළුවන් සෑම අවස්ථාවකම අපි උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නේ බේරගන්න මතක තියාගන්න ඕන එක කරුණක් තමයි මේ අවුරුදු පහකට තිබ්බ තත්ත්වය නෙමෙයි අද රටේ ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය. ඒකට ඒ ආර්ථික තත්ත්වයත් එක්ක අපිට මේ ප්‍රශ්නය ගැට ගැහිලා තියෙනවා. හැබැයි ඒක තියෙද්දිත් මම මේ අවස්ථාවේ විශේෂයෙන් කියන්නට ඕනේ මුදල් අමාත්‍යාංශය විසින් අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගයත් ලබා දෙනවා. ඒ වගේම ඔබතුමා කියන පෞද්ගලික සෞඛ්‍ය සේවයත් මේ වෙනකොට යම් කිසි විදිහේ පාලනයකට ගෙන ඒමට අපි කටයුතු කරමින් යනවා. විකිණීම සම්බන්ධව සහ බදු දීම සම්බන්ධව මම හිතනවා මුදල් අමාත්‍යාංශයෙන් මේ ප්‍රශ්නේ ඇසුවා නම් වඩා හොඳයි. මොකද එතනින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ.
හරි බොහොම ස්තුතියි. ඉම්තියාස් බාකිර්මා කර්මැතුමා. එබ්සන්ට්. ප්‍රේමනාත් දොළවත්ත මැතුමා. එබ්සන්ට්. ගාමිණී වලේබොඩ මැතුමා. එක්ට අප්පුහාමි මැතිතුමා නැත් දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය චමින්දීජිසිරි මැතිතුමාගේ ප්‍රශ්නය අහනවද කවුරු හරි
තානායකතුමා විශේෂයෙන්ම දෙවෙනි වාර අහනකොට සාමාන්‍ය සම්ප්‍රදාය සභාගත කිරීම හැබැයි පුරාදර්ශී තිබෙනවා කරු එමුතුමා සාක්ෂි ඇති සමහර අවස්ථාවලදී ප්‍රශ්න වලට ඉතා ඒ කියන්නේ එනවා ඔබතුමා දන්නා මම හැමදාම උදේට එනවා ප්‍රමාද වුණා නමුත් පුරාදර්ශයක් වෙනවා මුලසුනේ හැටියට ඔබතුමාගේ යම් විනිශ්චයකට ගන්න අපි ඇමතුතුමාලා සමහරවල් කතා කරලා ඉනවා කියලා ඉඳලා අපි ප්‍රශ්න අහලා තියෙනවා. අපි ගරු ඇමතුමාර කියනවා
ඔබතුමාගේ ප්‍රශ්නේ
වල උත්තරේ දෙන්න කියලා සභාගත නොකර. ගරු කතානායකතුමනි මම ඒකයි ඔබතුමාට මම විනිශ්චයට මේ අවසරය දෙන්න පුරාදාශ පිළිමදවත් ඉදිරිපත් කරේ. මට මම ප්‍රශ්න අහන්නත් ඕනේ නැහැ. ප්‍රශ්න කියවන්න ඕනෙත් නැහැ. අතුරු ප්‍රශ්න ඕනෙත් නැහැ. මම එක එක පොඩි ප්‍රශ්න කරනවා. ඒක තමයි මේ චෝදනාව මහ බැංකු වැදුම් කරේ ගැන මම හැමදාම අහන්නේ. මොකද අපි ඒකේ චූදිතය කරා බල. අදටත් අපි ඒ චූදිතය. ඒකෝර මමගේ අහන මේ ප්‍රශ්නේ මම උත්තරේ නොලබුණත් කවන්නේ නැහැ. දැන් මේ අපි දැවැන්ත හොරකමකට ලක් කරපු ලේබලේ අලවපු ඒ හොරකම එකක් පාස්කු පාර වගේ ආණ්ඩු ලබා ගැනීමෙන් යොදවගත්ත කාරණයක් කියන කාරණේ චෝදනාව එකක් කරනවා. ඒ වගේම මම
මන්ත්‍රීතුමා සභාගත කරන එකයි
ඒකම සම්බන්ධව ඔබතුමාලාට අද ඉදිරි කරන්න බැරි වෙලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා නිසාද කියන කාරණේ දෙක එකක් දෙන්න ඉද සභාගත කළා තියෙනවා. මන්ත්‍රීතුමා කලින් ආව නම් මම පිළිතුරු ලබා දෙන්න සූදානම්
හිටියේ. බොහොම ස්තුතියි.
ඒක තමයි ඔබතුමා පරක්කුනේ.
ප්‍රශ්න අංක 4
වෙලාවට ආව නම් මම ලැහැත්තිර හිටියේ.
ප්‍රශ්න අංක 4
ප්‍රශ්නේ අහනවා බුද්ධිකපතිර්ණ මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍යමන්ත්‍රීතුමාගෙන් අහනවා.
ඔබතුමාගේ වාචික ප්‍රශ්නය
සභාගත කරන්න.
සභාගත කරා.
හත්වෙනි ප්‍රශ්නය වකිර්මා කර්මැතුමාගේ ප්‍රශ්නය.
වකිර්මා කර්මැතුමාගේ ප්‍රශ්නය අහනවා.
ගරු එමිටියස් භාග මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ මම සභාගත කරනවා.
ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමාට වෙනි ප්‍රශ්නේ.
ඒ ප්‍රශ්නේ
නමවෙනි ප්‍රශ්නේ ගාමිණී වලේගොඩ මැතිතුමා.
අනව කතා නැහැ.
කෘෂිකාර්ය මැතිතුමා සභාගත කරනවද? සභාගත කරනවා. 10 වෙනි ප්‍රශ්නේ හෙක්ටා පුරාණ මැතිතුමා.
අනාගතානායකතුමනි.
සභාගත කරනවා. රයි. බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන ප්‍රවාහන මැතිතුමා.
අනාගතානායකතුමනි. ඊයේ දිනේදී සභාව කල්තබන අවස්ථාවේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රී ඊබ්‍රාම් මහරු මහතා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී ඊයේ කාලසටහන් වෙනසක් ඇතිවීම නිසා මට ඒ අවස්ථාවට පිළිතුරු දෙන්න සහභාගී වෙන්න නොහැකි වුණා. මම ඒ පිළිබඳව මේ සභාවට මගේ බලවත් කනගාටුව පළ කරමින් එතුමා අහලා තියෙන දේ පිළිබඳ අපේ අමාත්‍යාංශයේ නිවේදනයක් ලෙස මම එය ඉදිරිපත් කරනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා කුරින්ජාන කේනි පාලම පිළිබඳව මේ පාලම ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව 2021 වර්ෂයේ පෙබරවාරි මාසදී බීවී කරුණරත්න සහ සමාගම වෙත ප්‍රදානය කරන ලද අතර එහි ඉදිකිරීම කටයුතු මන්දගාමී අයුරින් සිදුවීම සඳහා පැවති කොයිට් තත්ත්වයේ මෙන්ම බලාපොරොත්තු නොවූ ලෙස ෆයිල් සඳහා වියදම් ඉහළ යාම ඉදිකිරීමේ අමුද්‍රව්‍ය හිඟතාවේ හා මිල ඉහළ යාම නියමිත ගෙවීම් සිදු කිරීමට පමාවීමට බලපෑම් ඇති කරන ලදී. මෙම අමුද්‍රව්‍ය මිල ඉහළ යාමට අදාළ කොන්ත්‍රාත්තුව ඇතුළත කළමනාකරණය කර ගැනීමට අපහසු වූ බැවින් රජයට සිදුවන මූල්‍යමය පාඩුව අවම වන ආකාරයට අදාළ කොන්ත්‍රාත්තුව අන්‍යෝන්‍ය වශයෙන් සාකච්ඡා කොට අවසන් කරන ලදී. මොකද වීවි කරුණරත්න සමාගමට ඉල්ලා සිටියේ මිල ඉහළ යාම ලබා දෙන්න පුළුවන් කමක් නැති නිසා දෙපාර්ශ්වය අතර එකඟතාවය මත කොන්ත්‍රාත්තුව අවසන් කරලා තිබෙනවා. ඒ අනුව පාලමේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් සලකා බලා වියදම අවම කර ගනිමින් පාලම නැවත ඉදිකිරීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ලේඛන සකස් කිරීමෙන් පවතී. මැයි මාස මුලදී ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට බලාපොරොත්තු වන අතර මාස දෙකකින් පමණ ඉදිකිරීම කටයුතු ආරම්භ කළ වසර එකහමාරකින් ඉදිකිරීම කටයුතු නිම කරන්න බලාපොරොත්තු වෙනවා. පාලමේ ඉදිකිරීම කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා විකල්ප ක්‍රමවේද සලකා බලා දැනට පවතින මිල ගණන් අනුව දළ ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. මෙම ඉදිකිරීම සඳහා සෞදි අරමුදල් යටතේ සිදුකළ බදුල්ල චෙන්නාකඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් ඉතිරි වූ අරමුදල් භාවිතා කිරීමට සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙනවා. බදුල්ල වෙංකලාධිපති මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ඉතිරි වූ සෞදි අරමුදල් මෙම පාලම ඉදිකිරීමේ කටයුත්තට යොදා ගන්න බලාපොරොත්තු වෙන බව මම මේ සභාවට දන්න.
මුදල් සහ ආර්ථික ස්ථයිකරණ මිතුමා.
අරු කථානායකතුමනි, ඊයේ දිනේ විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරපු 27-2 යටතේ ප්‍රශ්නයට අද අපි පිළිතුරු ලබා දෙනවා. විශේෂයෙන්ම ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බ ගරු කථානායකතුමනි. පළවෙනි කාරණයට ශ්‍රී ලංකා රජය 2022/4/12 දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය විදේශීය ණය සේවාකරණය සම්බන්ධ අතුරු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ඇත. මෙම නිවේදනයෙන් පසුව ණය ප්‍රතිහූගත කරන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කරන ලදී. විදේශීය මුදලින් නාමණය කරන ලද ණය සහ සසඳන විට 2022 වර්ෂයේදී පැවති ඉහළ උද්ධමනය සහ විනිමය අනුපාතිකය විශාල වශයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් දේශීය ණය හිමියන්ට දැනටමත් දැරීමට සිදු වී ඇති දැඩි පීඩනය මෙන්ම මූල්‍ය පද්ධතියේ සායිතාවය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් සැලකිල්ලටගෙන රජය සහ මහ බැංකුව ණය ප්‍රතිවගත කරන්නේදී දේශීය ණය නොසලකා හැරීමේ ස්ථාවරයක සිටී. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව සිදුකළ ණය තිරසරභාවය පිළිබඳව විශ්ලේෂණය යටතේ ස්වෛරීත්ව ණය තිරසරභාවය ඇතිකිරීමේ අරමුණින් ණය ප්‍රතිවගත කිරීම සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු ණය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුණු කාර්යමණ්ඩල ගිවිසුම යටතේ ණය තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා යම් තෝරා ගැනීමක්, එනම් තිබෙන මට්ටමට වඩා වැඩියෙන් බදු පැනවීම හා රාජ්‍ය වේදම් අඩු කිරීම මගින් ඉතා විශාල සහ වේදනාකාරී රාජ්‍ය මූල්‍ය ගැලපීමක් මත පමණක් රඳා සිටීම හෝ යම් මූල්‍ය ගැලපීමක් සමග දේශීය ණයතොගයේ යම් ප්‍රශස්ත කාරණයක් ඇති කිරීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුව තිබේ. ප්‍රාථමික ශේෂයේ අතිරික්තය හරහා පමණක් එවැනි රාජ්‍ය මූල්‍යංශයේ ගැලපීමක් සිදු කිරීමට බදු ආදායමේ විශාල වැඩිවීමක් හෝ රාජ්‍ය වියදම් තවතුරටත් අඩු කිරීමක් අවශ්‍ය වන අතර එමගින් සමාජ ආර්ථිකය මත ඇතිවන පිරිවැය උග්‍ර වනු ඇත. ඒ වෙනුවට ණය තිරසාරභාවය ඇති කරන අතර සමාජ ආර්ථික පිරිවැය අවම කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ගැලපුමක සහ යම් ආකාරයක දේශීය ණය ප්‍රශස්තකරණය සංකලනයක් යොදා ගැනීම නිවැරදි ප්‍රවේශය ලෙස සැලකුණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම සඳහා අනුමැතිය ලබා දීමට පෙර ද්විපාර්ෂික ණය හිමියන්ගේ මූල්‍ය සහතික වීම ෆයිනෑන්සිං ඇෂුවරන්සස් ලබා ගැනීම සඳහා ඔවුන් සමග අඛණ්ඩ සාකච්ඡා සිදු කිරීමට සමගාමීව වාණිජ ණය හිමියන් සමගද සද්භාවයෙන් යුතුව සාකච්ඡා සිදු වූ අතර රාජ්‍ය ණය සම්බන්ධයෙන් ගනු ලබන පියවර මගින් ණය හිමියන්ට දැරීමට සිදුවන පීඩනය විදේශීය සහ දේශීය ණය හිමියන් අතර බෙදා ගැනීම බෙදී යාමේ අවශ්‍යතාවය ඔවුන් විසින් අවධාරණය කරන ලදී. එබැවින් ණය තිරසාරභාවය සඳහා වන ඉලක්ක සපුරාලීම සහ ණය තිරසාරභාවය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා දේශීය ණය ප්‍රශස්ත කරන ක්‍රම පිළිබඳව සලකා බැලීමටත් හඳුනාගත් විදේශීය ණය ප්‍රතිහුගතකරණය සම්බන්ධයෙන් පියවර ගැනීමටත් රජය විසින් කටයුතු කරන ලදී. දේශීය ණය ප්‍රශස්තකරණය සහ විදේශීය ණය ප්‍රතිහුගතකරණය සම්බන්ධ නිර්ණායක පිළිබඳව තීරණය තවමත් අවසන් කර නැත. සමස්ත ණය ප්‍රතිහුගතකරණ ක්‍රමවේදය ක්‍රමෝපාය සම්බන්ධ අවසාන තීරණ ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ රජය විසින් කඩිනම් නිවේදනයක් නිකුත් කරනු ඇත. දේශීය මෙන්ම විදේශීය ණය වෙළඳපොළ තුළ ගනුදෙනු වන රාජ්‍ය සුරකුම්පත්වල මිල කෙරෙහි බලපාන වෙළඳපොළ සංවේදී තොරතුරු ඇතුළත් වන බැවින් ඉදිරියේදී ණය හා සිදුකරන පිළියම්වලට අදාළ නිර්ණායක පිළිබඳ තීරණය කිරීමට පෙර ඒ සම්බන්ධ තොරතුරු හිරිදරව් කිරීම වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට අහිතකර වනු ඇත. සමපේක්ෂණ හේතුවෙන් ණය පිළිබඳව ගන්නා පියවර සම්බන්ධයෙන් මතුවී ඇති අවිනිශ්චිතතා නිසා රුපියල් වලින් නාමනය කරන ලද රජයේ සුරකුම්පත් මත දැනටමත් සැලකිය යුතු මට්ටමේ අවදානමක් අදිමිලක් රිස්ක් ප්‍රීමියම් එකක් එකතු වී ඇත. මේ නිසා දැනටමත් පොලී ගෙවීම සඳහා වූ රජයේ වියදම් වැඩි වී ඇත. එබැවින් රජය විසින් දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව උපාය මාර්ග යෝජනාවලිය ඉදිරිපත් කරන තෙක් දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව අහිතකර අපේක්ෂා ඇති කිරීම නුසුසුය. දෙවැනි ප්‍රශ්නය, දේශීය ණය සම්බන්ධව කෙරෙන ඕනෑම පිළියමක් මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගනිමින් සිදු කරන බව රජය දැනටමත් නිවේදනය කර ඇත. එබැවින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අවශ්‍ය සෑම අවස්ථාවකදීම කඩිනමින් ගනු ලැබේ. තුන්වැනි ප්‍රශ්නයට, ණය දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙලට අදාළ නිර්ණායකය තීරණය කිරීම සම්බන්ධ කටයුතු තවම අවසන් කර නොමැති අතර අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි උපරිම ලෙස කටයුතු කිරීමට රජයේ සූදානම් බව විශේෂයෙන්ම මේ EPF එක ගැන අහලා තියෙන ප්‍රශ්නගරු කතානායකතුමා රජය පසුබට නොවන බවට ජනාධිපතිතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර, දැනටමත් පල කරන ලද ගැසට් පත්‍රවල විධිවිධාන අනුව සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු පුද්ගලයන් පිළිබඳ තොරතුරු නිකුත් කර ඇති අතර එම සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් සඳහා 2023 7 පළවන දින සිට සුභසාධක ප්‍රතිලාභ ගෙවීම කටයුතු සකස් කරමින් පවතින බව මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. මෙම සුභසාධක ප්‍රතිලාභ හිමිකම් ගෙවීම සඳහා පහත පිරිස්වත කිරීමට දැනටමත් රජය සූදානම් කර ඇත. සංක්‍රාන්තික අවදානමකට ලක් වූ දුප්පත් සහ අන්ත දුප්පත් කියන ඒ කාණ්ඩ හතර ගරු කතානායකතුමනි. මීට අදාළ ගැසට් නිවේදනයේ අංක 23/28 ඇලලිරත් 13 හා 2023/4/21 දිනැතිව මේ වන විටම නිකුත් කර ඇත. පස්වෙනි ප්‍රශ්න පිළිතුර, පසුගිය කාලවකවානුව තුළ රටපුල පැවති නොයෙකුත් අභියෝග හා ගැටලු හමුවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නියමිත පරිදි සංගණනයක් කිරීමට නොහැකි වුවත් 2022 සැප්තැම්බර් මාසයට පසු කාලවකවානුවක තුළ වූ උද්ධමනය හා ගැලපීමෙන් අනතුරුව ජාතික මාසික ඒකපුද්ගල පරිභෝජනය වියදම රුපියල් 13,772 ලෙස ගණනය කර ඒ අනුව සුදුසු පුද්ගලයන් හඳුනා ගැනීම සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ක්‍රියාත්මක කරන ලදී. මීළඟ නව ජන සංගණනයේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. එවැගේම ගරු කතානායකතුමනි, ඊළඟ ප්‍රශ්න තුනට පොදු පිළිතුරක් තියෙන්නේ. ආර්ථික අර්බුදයකට හා වසංගතය හමුවේ බලාපොරොත්තු නොවූ ආකාරයට අර්බුදයකට රජයට මුහුණ දීමට සිදුවිය. මේ නිසා රජයේ ප්‍රතිපත්ති පිළිබඳව නව මානයකින් බැලීමට සිදුවිය. ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන් සංවර්ධනයට සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සංචාරක ශේෂ්ඨය ප්‍රවර්ධනය කිරීම, අපනයන විවිධාංගීකරණය, ආනයනයේ සීමාකර දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, ඍදු විදේශ ආයෝජන ප්‍රවර්ධනය සහ විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් යෙදවීම වැනි ක්‍රමවේද රජය විසින් අනුගමනය කරනු ලැබේ. මීට අමතරව රජයේ බදු ප්‍රතිපත්තියෙන්හි අවශ්‍ය ප්‍රායෝගික වෙනස්කම් සිදු කරමින් ආදායම් ඉහළ නැංවීම ප්‍රධාන උපාය මාර්ග වන බව සඳහන් කරන්න කැමැති. ඒ අනුව රජයේ ආදායම් උත්පාදනය කරගැනීමේ විවිධ ක්‍රමවේදයන් අතුරින් ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සැලකිල්ල යොමු කර ඇත. මෙහිදී රාජ්‍ය ව්‍යාපාර සියල්ල පෞද්ගලීකරණය කිරීමක් නොකරන අතර ප්‍රතිව්‍යුහගත කිරීම මගින් එම ආයතන ජනතාවට ලබා දෙන සේවාවන් වඩාත් ඵලදායී කිරීම අපේක්ෂා කෙරේ. මේක සමහර ඒවා ගරු කතානායකතුමනි පුද්ගලිකරණය වෙන්න පුළුවන්, සමහර ඒවා පුද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධව කළමනාකාරීත්වය කරගෙන යන ආයතන බවට පරිවර්තනය වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරන අවසාන තීන්දුව අරගත්තට පස්සේ ගරු කතානායකතුමනි. වර්තමාන ආර්ථික තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ කටයුතු වලත් ඵලදායී හා විවිධත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විද්‍යාත්මක වෙනස්කම් සිදු කිරීමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මේ යටතේ රාජ්‍යාංශයේ අත්‍යවශ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන ඒකකය හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව රාජ්‍ය ආයතනය ඒ සඳහා අවශ්‍ය ආයතනික විග්‍රහයක් සහිතව පිහිටුවා ඇත. එමගින් රාජ්‍යාංශයේ අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාමාර්ග පාරිදුෂ්‍යව විධිමත්ව නීත්‍යානුකූලව හා විශ්වාසවන්ත භාවයක් ඇතිව සිදු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.
නාලක ගොඩහේවා මැතිතුමා.
ගරු කතානායකතුමනි, පෙරේදා මේ පාර්ලිමේන්තුව තුළ ගරු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා මගේ නම සඳහන් කරමින් කරපු ප්‍රකාශන නිසා මට විශාල අගතියක් සිද්ධ වෙලා තියෙනවා. අද රටපුරාම සමාජජාලවල මට මඩ ගහනවා මේ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නට මට ලබා දුන අවස්ථාවට තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා. පෙරේදා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා 2020 සැප්තැම්බර් මාසයේ ලංකා මුහුදු තීරය තුළ අනතුරට ලක්වෙච්ච නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් එළියට ගෙනියන එක මම හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා කියලා. මේක සාවද්‍ය ප්‍රකාශයක් විදිහට මම දකිනවා. ඇයි මම එහෙම කියන්නේ? සාවද්‍ය විතරයි, ද්වේෂ සාගත සහ සාවද්‍ය ප්‍රකාශයක් විදිහට මම දකිනවා. අධිකරණ ඇමතිතුමාම සභාගත කරනවා මේ මුදා හැරීමට අදාළ නියෝගය. නියෝගය දීලා තියෙන්නේ හිටපු විදේශ ලේකම් ජයනත් කොළඹගේ මහත්මයා. නාවක හමුදාපතිරේ ඊමේල් පණිවිඩය යවනකොට එහි කියලා තියෙන්නේ මේ විදිහට. HE the president has directed me to inform you to release the empty new diamond considering the potential danger of keeping the unmanned and damaged ship in Sri Lankan waters due to deteriorating weather conditions. සිංහලෙන් කියනවා නම් මේ අනතුරට ලක් වී ඇති නැව මුහුදු තීරය තුළ රඳවා තිබීමේ තනදුවා ගැනීමේ තියෙන අනතුරුදායක බව සලකා මුහුද රළුවන්නට පෙර නැව ලංකා මුහුදු තීරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත කියා. නමුත් විදේශාර රාජපක්ෂ මැතිතුමාට මේක මදි. ඔහුට ඕනේ මේකට මාව පටලවා ගන්නට. ඒ නිසා මොකද මම ඒ කාලේ වෙළඳ වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා ඔව් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කතා කරලා ඇහුවා කියලා මේක ඇත්ත නැත්ත හොයන්න. දැන් මේ නියෝගයක් දීලා තියෙනවා ඊමේල් එක තියෙනවා හැබැයි මෙතුමාට ඕනේ මේක ඇත්ත නැත්ත හොයන්න. ඉතින් ඒ නිසා එතුමා කතා කරාම එතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වලු ගරු නාලගොඩේවා මැතිතුමත් මේක ගැන ඇහුවා. නමුත් ජනාධිපතිවරයා නීතිපති උපදෙස් අරගෙන තමයි නැව නිදහස් කරන්න ඕනේ කියලා. ඉතින් ගරු විජේදාස රාජපක්ෂ මහත්මයාට වෙන කිසිම සාක්ෂියක් නැහැ. මම කිව්වා තියෙනවා නම් සභාගත කරන්න කියලා. මේ දුරකථන පණිවිඩයක් විතරයි තියෙන්නේ. ඉතින් දුරකථන පණිවිඩ අපිටත් ගන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා මමත් කතා කළා ගෝඨාභය රාජපක්ෂ ජන හිටපු ජනාධිපතිතුමාට ඊයේ හරියටම උදේ 11:50ට. මම එතුමගෙ ඇහුවා ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා ඒ කතාව ඇත්තද කියලා. එතුමා මට කියනවා පිස්සුද මතක නැද්ද ඔය නැව යවනවට ඔයත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැනේ කියලා. මම කිව්වේ නීති උපදෙස් අරගෙන කරන දේක් කරන්න කියලා විදේශ ලේකම්තයි මීපැකේ සභාපතිරයයි කියලා. ඒත් මේක තමයි ජනාධිපතිතුමාගේ මතය. ඊට පස්සේ මම කතා කරා ජයනත් කොළඹගේ මහත්මයාටත්. එතුමා හිටියේ පිටරටක. කතා කරේ 12:20කට දවල්. මොකද එතුමා කිව්වේ? එතුමා කියනවා "Sir, I don't understand why they are dragging your name into this. You have never spoken to me on this issue." ඔබතුමාගේ නම මේකට ගේන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබතුමා මට කිසිම වෙලාවක කතා කරලා නැහැ කියලා විදේශ ලේකම්තුමා කියනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම කිව්වේ මේක සාවද්‍ය ප්‍රකාශයක් කියලා. ඊළඟට ජයනත් කොළඹගේ මහත්තයා තවදුරටත් මට මෙන්න මේ දෙයක් කියනවා. එතුමා කියනවා මේ නැව තෙල් මෙට්‍රික් ටන් 270,000 තිබිච්ච තෙල් නැවක්. මේ තෙල් නැව බැරි වෙන හරි තෙල් කාන්දුව සිද්ධ වුණා නම් තව අවුරුදු 20කටවත් මේ රට සංචාරක ගෙන්නගන්න බැරි මහා විශාල හානියක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේක මුහුදු තීරෙන් එලිට ගන්නට ඒ වෙලාව බලධාරීන් තීරණය කරේ කියලා තියෙන්නේ. ඕන දෙයකට හේතුවක් තියෙනවා. මේක මේ මහා කුමන්ත්‍රණයක් මේ කවුරු හරි කරපු මගඩියක් කියලා පෙන්වන්නට උත්සාහ කරන්න එපා. ඊළඟට ඕනම මාධ්‍යවේදිකුට දැන් එහෙමද ඕනම ඇමතිකරු මන්ත්‍රීකුට කතා කරලා අහන්න පුළුවන් හිටපු ජනාධිපතිතුමාගෙන් එහෙමද හිටපු විදේශ ලේකම්තුමාගෙන් මේ ගැන. මොකද ඒ අය වගේකින් බාර ගන්නවා. මේ කොහොමත් ඉන්න මාව මේකට පටලවා ගන්නට කිසිම අවශ්‍යතාවක් මට පේන්නේ නැහැ. ඊළඟට මට හිතෙනවා මේක මේ පහුගිය දවස්වල මම අර අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රතිශස්ත්‍ර පන්ත ගැන එහෙමත් නැත්නම් මේ එක්ස්ප්‍රෙස් පර්ල් වන්දිය ප්‍රමාද වීම ගැන කතා කරපු නිසාද හදිසියේ මාව මේකට පැටලෙන්නේ කියලා. ඊළඟට තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ ගරු කතානායකතුමනි මේක ඉතාමත්ම වැදගත්. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මගේ නම සඳහන් කරේ 2020 සිදු නිව් ඩයමන්ඩ් ලංකා නෞකා අනතුර සම්බන්ධයෙන්ුයි. එතුමා ඒක පැහැදිලි කරා මම ඇහුවාම. නමුත් අවසනකට වගේ ඔහුගේ මේ ප්‍රකාශය නිසා හුඟක් දෙනෙක් පටලගෙන තිබෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නැව සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කළා කියලා. නිව් ඩයමන්ඩ් නෞකාව හා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කියලා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. නිව් ඩයමන්ඩ් ලංකා නෞකාවේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2020 සැප්තැම්බර් මාසේ. ඒක ගිලෙන්නේ නැහැ. ඒකේ විශාල පරිසර හානියක් වෙච්ච බවට වැඩි වර්තාවක් නැහැ. නමුත් එක්ස්ප්‍රෙස් නෞකාව ගිලෙනවා ලංකාවේ. ඒකෙන් විශාල පරිසර හානියක් වෙනවා. ඒක වෙන්නේ 2021. මේ දෙක සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. විජේදාස රාජපක්ෂ මහත්මයා මගේ නම එක්ස්ප්‍රෙස් වලට සම්බන්ධ කරේ නැහැ. එතුමා කතා කරේ නිව් ඩයමන්ඩ් ගැන. නෝ තවසනාවකට වගේ ප්‍රකාශ කළේ එක්ස්ප්‍රෙස් වල ගැන කතා කරද්දී නිසා උගාක් මාධ්‍ය පව විශේෂම සමාජ මාධ්‍ය මේක පටලගෙන තියෙනවා. පටලගෙන මේ එක්ස්ප්‍රෙස් වල ගැන තමයි මේ කතා කරේ. එක්ස්ප්‍රෙස් වල නම මම එළියට යන්න ගෙනියන්න අවසර දුන්නා කියලා කතාවක් යනවා. එක්ස්ප්‍රෙස් වල ගැනත් මම ඊයේත් පැහැදිලි කරා මේ කාරණේ. එද පෙරේදත් පැහැදිලි කරා එක්ස්ප්‍රෙස් වල නැව ගිලෙන්නේ 2021 ජූනි මාසේ. ඒ ගිලෙන වෙලාවේ මම වෙරළ සංරක්ෂණ රාජ්‍යමත්ව වෙලා හිටියට සුමාන කීපයට ඇතුළත මාවේ අමාත්‍යාංශයෙන් මාරු කරනවා. ඊට පස්සේ ගරු මොහන්සිල් ඇමතුමා තම ඇමතිවරයා බවට පත් වෙන්නේ. ඒ නිසා පව් ගිය මාස 22ම මම මේකට කිසිම සම්බන්ධයක් නැහැ. මේ කමේ කමිටු වලට මට වාඩි වෙන්න විදියක් නැහැ. මම එතන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා මේ විෂය මට අදාළ නැහැ. ඊළඟට එක්ස්ප්‍රෙස් වල සම්බන්ධයෙන් අද තියෙන්නේ වන්දි සම්බන්ධයෙන් නීති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාද වීම ගැන ප්‍රශ්නයක්.
එකන කවරන නඩුව ප්‍රමාද කරා කියන ද විජදස රජ පක්ෂමත්න පහු දවස තාමත්ම අන්දෝලාත්මතු ප්‍රකාශයක් කරල කවරය කන මේ සබැදෙන් අල්ලසක් ගත්ත කියලා කිව. අල්ලසක්ගන්නන අල්ලසක්ගන්නන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්නේ අල්ලසක්ගන්නන අල්ලසක්ගන්නන නඩුදාන ප්‍රමාද කරන්නේ එහෙන ඒක කරන්න පුලන් කාටද නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කෙනෙකුට. නීතිපති දෙපාර්තමේන්තුව සමග හිතවත්කමක් තියෙන කෙනෙකුට. ගරු කතානායකතුමනි පහුගේ අවුරුදු හතේම නීතිපති දෙපාර්තමේන්තු මටයුතු නඩු කිව්වා. මම නඩු කිය ගීතේ ඒ නඩු කිව්වත් මේ වගේම බොරුව සම්බන්ධයෙන් 2015 බැඳුම් කර සම්බන්ධයෙන් මම කතා කරපු නිසා මට ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරය වශයෙන් හිටියේ විජේදාස රාජපක්ෂ මහත්මයා අධිකරණ මැතිවරය වශයෙන් හිටියේ මට පටන් ගත්ත චෝදනා නමයකට විතර පරීක්ෂණ ඒ මොකක්වත් කරගන්න බැරි නිසා අන්තර එකකට නඩු දැම්මා. ඒක අවුරුදු 7ක් නඩු කියලා කිසිම දෙයක් නැහැ කියලා මම නිදොස් කරන් දාස් කරා. එතකොට මට තියෙනවාද නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධයක්. එන හොයලා බලන්නේ මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු අයින් කරගත්ත අය කවුද කියලා. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරපු අය කවුද කියලා. අපි කවදාද නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා නැහැ. ඉතින් ඒ නිසා මට මෙතන කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් ගොරකතානායකතුමනි. පිප්පොකට් කාරෝ සමහර වෙලාවට පිප්පොකට් ගැහුවට පස්සේ හොරා හොරා කියලා අනෙක් මිනිස්සුන්ට අත දික් කරමින් දුවනවා. එතකොට මිනිස්සුත් වෙන මිනිස්සු පස්සේ එලවන්න පටන් ගන්නවා. මන් දන්නේ මෙතන තියෙන්නේ ඒ වගේ සිද්ධියක්ද කියලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි. අපි ඇත්ත කතා කරන එක නතර කරන්නේ නැහැ මොන බලපෑමාවත්. අපිට හැමදාම ඇත්ත කතා කරනකොට මේ වගේ අභූත චෝදන එනවා. තඹසත්යක් මේ රටේ හොරගම් කරලා නැති කෙනෙක් වශයෙන් අපි වට බය වෙන්නේ නැහැ. බය නැති නිසා තමයි ආණ්ඩුපත්යෙන් මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. එදා රනිල් ක්‍රිස්සක මහත්තයාට දොන්ජුවන් ධර්මපාල කියපු අයට එයත් එක වාඩි වෙන්න පුළුවන් වුණාට පාසුකු ප්‍රහාරය කරේ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍ය ඇමතිවරු කියලා කියපු අයට අද ඒ පක්ෂේ නායකයෙක් වාඩි වෙන්න පුළුවන් වුණාට අපිට එහෙම කරන්න බෑ. අපි හෘද සාක්ෂියට එකඟ වැඩ කරන අය. අපි හැමදාමත් ඇත්ත කියනවා. අපි හැමදාමත් හරි පැත්තේ ඉන්නවා. ඒ නිසා කරුණාකරලා අපේ ශරීර ගාතනය කරන්න එපා කියලා අපි ප්‍රකාශ කරනවා.
ශානක්‍යයන් රාජපුත්‍ර මැතිතුමා.
Honorable.
Yes. Honorable Minister.
ගරු කතානායකතුමනි මේ සභාවෙත් සභාවෙන් පිටත් මේ රටේ ජනතාවට ඇත්ත හෙළි කිරීමට සත්‍ය කතා කිරීමට අපි කාටවත් බය නැහැ. අනිත් එක ගරු කතානායකතුමනි මේක කිසි පටලැවිල්ලක් නැහැ. පටලෝ අහගෙන ඉන්න අය පටලෝ ගැනීම ගැන මට වගකීම ගන්න බෑ. මම කරුණ ඉදිරිපත් කරේදී පටලැවිල්ල ඇතෑරලා තමයි මග ඇරලා තමයි නිවැරදි ලෙස කරුණ ඉදිරිපත් කරේ. වන්දි ලබා ගැනීමේ කටයුතු කරන්න තියෙනවා නැව් දෙකකින් වෙච්ච හානිය සම්බන්ධව. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේ වෙච්ච සිද්ධියක්. ඊට මාස 8කට විතර පෙර නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වෙනම පරිසර හානියක් සිදු වුණා. එතකොට ඒ වෙනම පරිසර නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වෙච්ච පරිසර හානිය පිළිබඳව වන්දි ලබා ගැනීම සඳහා විශාල ප්‍රමාදයක් තිබුණා. ඒ ප්‍රමාදය නිසාම හිටපු ගරු අධිකරණ ඇමතිතුමා අලි සබ්‍රි ඇමතිතුමත් මමත් ඒකට මැදිහත් වුණා. අපි නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීමට මේ විදියට පවරන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ. අපි බලපෑම් කරන්නෙත් නැහැ. අපි කරන්නේ අධිකරණ ඇමතිවරයා විදියට පහසුකම් සලසා දීම. මේක ඇත්තටම අධිකරණ ඇමතිවරයා මැදිහත් වෙන්න ඕන කාර්යයක් නෙවෙයි. හැබැයි මීපා ආයතනය සමුද්‍රීය ආරක්ෂණ ඒ ආයතනය නීතිපතිවරයාට නඩු පවරන්නට උපදෙස් දුන්නට අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ නැහැ. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධව නඩු තුනක් පවරන්න සිද්ධ වුණේ අන්තිම මොහොතේ. හේතුව ලොකු ප්‍රමාදයක් තිබුණා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධවත් ප්‍රමාදයක් තිබුණා. සබ්‍රමැතුමාගේ නිච්ච ඒ වැඩපිළිවෙල මමත් ඉදිරියට ගෙනිහිල්ලා ගිය අවුරුදේ ජූලි මාසේ මීපායතනයත් විශේෂඥ කණ්ඩායමත් කැඳවලා මමත් සාකච්ඡාවක් පවත්වලා අවසන් දිනයක් දුන්නා. සැප්තැම්බර් මාසේ 23 තමයි අවසාන දිනේ. ඊට පෙර සියලු වාර්තා අපිට ලැබෙන්න ඕන. ඒ වාර්තා ලැබෙනකන් නීතිපතිවරයාට නඩු පැවරීමේ හැකියාවක් නැහැ. සැප්තැම්බර් 23 ඒක ලැබුණේ නැති නිසා ලැබුණේ නැහැ. ඊට පස්සේ දිගින් දිගටම අපි සිහිපත් කරා මතක් කරා. ඒ වෙනුවට යම් කිසි අර්බුදකාරී තත්ත්වයක් මතුණා යම් යම් චෝදනා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව මීපා ආයතනයෙන් මම මේ පිළිබඳවත් කරුණු සොයා බැලුවා. සැප්තැම්බර් 23 දෙනමයි කියපු වාර්තා ටික අපිට මට ලැබුණේ ජනවාරි මාසෙ මැද. ඒ ලැබුණු දිනේම නීතිපතිතුමාට එක බාර දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවේ සාගර නීතිය පිළිබඳව විශේෂඥභාවය ලැබපු නීතිඥවරු ඉන්නවා. එවැනි කණ්ඩායමක් තමයි පත් කරලා තියෙන්නේ. ඒ උදවිය මේක පිටු දාස් ගණන් තියෙන වාර්තා ගණනාවක්. මේව අධ්‍යයනය කරලා නඩු කටයුතු සියල්ල සිදු කරමින් පවතින අතරතුරේ දිගින් දිගටම මෙය වලක්වාලීම සඳහා නොයෙකුත් ප්‍රචාරණ අරගෙන ගියා. එක අවස්ථාවක් තමයි මම එදත් මතක් කරා මේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවට නීතිපතිවරයා ගෙනල්ලා, විත්තීය නීතිඥවරු ගෙනල්ලා, සමාජ ක්‍රියාකාරීන් ගෙනල්ලා, එන්ජීඕ කට්ටිය ගෙනල්ලා මේ ඔක්කොම ගෙනල්ලා මෙතන සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට නීතිපති පාත අපහසුතාවයට පත් කරන්න හැදුවා. මේ ප්ලීස් මම කතා කරලා නිවරණකම් ඉන්න. බොහෝ වාට කියනට ඉදින්න බෑ. ගරු කතානායකතුමනි, මම on my speed. ගරු කතා ඉන්න කතා කරන්න අහගෙන ඉන්න පුරුදු වෙන්න. මොකද ඔච්චර බය වෙලා දඟලන්නේ? වැරද්දක් නැත්තම් ඇච්චර ඔයයි නටන්නේ.
කරුණාකරලා
අර ගැරන්ටියට බුමු තෙල් ගැහුවා වගේ. ගරු කතානායකතුමනි, එතකොට මේ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත් කරේ මේ නැව් සමාගමෙන් සහ PNI ක්ලබ් සමාගමෙන් යම් යම් වරප්‍රසාද අල්ලස් ගත්ත මිනිස්සු. ඒක නිසා තමයි නීතිඥ කණ්ඩායම් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් වාඩි වෙලා හොයනවා නීතිපතිවරයා මොකද්ද දාන නඩුව, කොහෙද නඩුව දාන්නේ, මොකද්ද නඩුවේ නඩු නිමිත්ත. ඒ වගේ විශාල බලපෑමක් නීතිපති දෙපාර්තමේන්තුවට සිද්ධ වුණා. ඒක නිසා මම නීතිපති දෙපාර්තමේන්තුව වරදක් කරලා තියෙනවා නම් ඕනෑම නීතිඥවරයෙක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න, විනය නීති ක්‍රියාත්මක කරන්න මම සූදානම්. මට සහතිකයක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසි වරදක් වුණෙත් නැහැ, කිසි ප්‍රමාදයක් සිද්ධ වුණෙත් නැහැ. නමුත් ඒ අතරතුරේදී මේ වාර්තා ප්‍රමාද කරන නිසාම තමයි හිටපු සභාපතිතුමියගේ මී පායතනේ මම ගෙන්න ලැහුවේ. දැන් ඇයි මේවා ප්‍රමාද වෙන්නේ? ඒ අතරතුරේ නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධව නඩු පැවරීමත් අන්තිම මොහොතේ තමයි වාර්තා ටික ලැබුණේ. එතුමියගෙන් මම ඇහුවා මේ නිව් ඩයිමන්ඩ් නෞකාව අර එක්ස්ප්‍රස් පර්ල් නැව වගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිනි ගත්තේ නැහැ. ඒක යම් මට්ටමකට හානියක් වෙලා ඒක වළක්වා ගන්න කටයුතු කරලා තිබුණා. මම එතුමියගෙන් ඇහුවා ඇයි මේ නැවට යන්න දුන්නේ? එතකොට ඒ පිළිබඳව මම නීතිපතිවරයාගෙන් සොයලා බලපුවාම නීතිපතිතුමා පැහැදිලි ලිඛිත නියෝගයක් දීලා තියෙනවා මේ නැවට යන්න දෙන්න එපා. මේ නැවට යන්න දෙනවා නම් දෙන්න ඕන අපේ පරිසර පද්ධතියට වෙච්ච සම්පූර්ණ හානිය අපේ රටේ තැන්පත් කරාට පස්සේ තමයි කියලා. එතකොට නිව් ඩයිමන්ඩ් නෞකාව කරපු හානිය නිසා මිලියන 442ක් මේ වෙනකොට දීලා තියෙනවා. ඒ වෙරළ සංරක්ෂණ පවිත්‍රතා කිරීම, ධීවරයන්ගේ ගෙවීම් යනාදී සම්බන්ධ. ඔව් රුපියල්. එතකොට ඊට අමතරව අපිට ඩොලර් මිලියන 22ක් ලබා ගැනීම සඳහා නඩුවක් පවරලා තියෙනවා. ඒකම නාරායතනය විසින් දරපු වියදම් දරන්න නඩුවක් පවරලා තියෙනවා. ධීවරයන්ට වෙච්ච හානිය පිළිබඳව නඩුවක් පවරලා තියෙනවා. මේ නඩු තුනක් දැන් අපි පවරගෙන දඟලන්නේ, වියදම් කරන්නේ, මහන්සි වෙන්නේ ඇයි? මේ නැවට යන්න දුන්න නිසා. එතකොට මේ නැවට යන්න දුන්නේ මොන හේතුවක් නිසාද කියලා ප්‍රශ්න කරනකොට ඒ සමුද්‍රීය අධිකාරියේ සභාපතිතුමිය කිව්වේ මේක ජනාධිපතිතුමාගේ නියෝගයක්. මම ප්‍රශ්න කරා කොහොමද ජනාධිපතිතුමා මේ නියෝගය දුන්නේ, කොහොමද ඔබතුමියට මේක ලැබුණේ? එතුමිය ළඟ ඊමේල් එකක් තියෙනවා. ඒ ඊමේල් එකේ ලියලා තියෙන්නේ ජයන්ත කොළඹගේ මහත්මයා තමයි ලියලා තියෙන්නේ. ඒක ආමන්ත්‍රණය කරලා තියෙන්නේ නාවික හමුදාපති, මීප සභාපති. ජනාධිපතිවරේ කවදාවත් විදේශීය ලේකම්වරේ කරහා නාවික හමුදාපතිට නියෝග දෙන්නේ නැහැ. ඒක ඉතිහාසයේ කෙරෙලා නැති දෙයක්. ඉතින් ඒක නිසා තමයි මම හිටපු ගරු ජනාධිපතිතුමාගෙන් ඇහුවේ මේ ඇත්ත නැත්ත සොයා ගන්න ඕන නිසා. එතුමා මට පැහැදිලිව කිව්වා ජනාධිපති නියෝගයක් දෙන්න ඕන, විශේෂයෙන්ම නාවික හමුදාපතිට දෙනවා නම් දෙන්නේ ආරක්ෂක ලේකම් හරහා. එතුමාට අලුතෙන් ඒ විෂය උගන්වන්න ඕනේ. එතුමා ආරක්ෂක ලේකම් විදිහට දීර්ඝ කාලයක් කටයුතු කරපු කෙනෙක්. එහෙමත් නැත්නම් වැඩිම වුණොත් ජනාධිපති ලේකම් හරහා තමයි එවැනි නියෝගයක් දෙනවා නම් දෙන්නේ. එතකොට මේ කාල සීමාවේ මේ විෂය භාර ඇමතිතුමා තමයි ඔබතුමා. ඔබතුමාගේ විෂයක්. ඔබතුමාට තමයි වගකීම තිබුණේ. ඔබතුමාට තමයි මේ නැව යන්න නොදී වන්දි මුදල අරගෙන ඉවර වෙලා නැවට යන්න අවසර දීමේ කටයුත්ත කරන්න බලය තිබුණේ ඔබතුමාට. එතකොට දැන් ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමාත් කියනවා මේක නාලක ඇමතිතුමා තමයි ඇවිල්ලා මට ඉල්ලීම කරේ. එතුමා දුන්න උපදේශය ඔබතුමාත් පිළිගන්නවා. එහෙම යන්න දෙනවා නම් නැව නීතිපතිවරයාගේ අවසරය ගන්න ඕන. සම්පූර්ණ වන්දි මුදල මේ රටේ තැන්පත් කරන්න ඕන. ඒකට අනුව හිටපු නීතිපති දපුලද ලිවේරා මැතිතුමා නියෝගයක් දීලා තිනවා මේ නැවට යන්න දෙන්න එපා වන්දි තැන්පත් කරනකම් කියලා. එහෙම තියෙද්දි තමයි මේ නැව මුදා හැරියේ. ඒ මුදා හැරපු නිසා අපිට දැන් නඩු තුනක් පවරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ලංකාවේ තමයි නඩු තුන පවරලා තියෙන්නේ. දැන් ওই නීතිඥවරු ඇවිල්ලා ওই රක්ෂණ සංස්ථා සමාගමේ සහ නැව් හිමිකරුවන්ගේ සමාගමේ නීතිඥවරු නැවිලා ඕ මොකද්ද ක්ලේම් එක කවද්ද ඉදිරිපත් කරන්නේ මේක ගාන කීයද අපි මේක ගැන සාකච්ඡා කරනවා කී කියා ඒ නීතිඥ කණ්ඩායම ගියාට අද දීවරයන්ගේ හිමිකම සම්බන්ධව විත්තියට සිතාසි බාර දීලා තියෙනවා. ඒත් ඒවුන් අධිකරණයටවත් එන්නේ නැහැ ගරු කතානායකතුමනි. නඩු පැවරුම අධිකරණයටවත් එන්නේ නැති සමාගම් වල නීතිඥවරු එක්ස්ප්‍රෙස් පර්ල් නැව සම්බන්ධව අපි වන්දි ලබා ගන්න කටයුතු කරනකොට ඒක වළක්වා ගන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් පාවිච්චි කරා. මේ රටේ යම් යම් ආයතනත් පාවිච්චි කරලා තියෙනවා. සමහර පරිසර වේදී කියන අයත් පාවිච්චි කරලා තියෙනවා. ඒගොල්ලෝ හුඟක් බලවත්. ඒගොල්ලන්ට ඕන තරම් සල්ලි වියදම් කරන්න පුළුවන්. අපි එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධව අපේ හිමිකම් පෑම තමයි ඇමරිකාන් ඩොලර් බිලියන 6.4. ඉතින් ඒ මත නඩු පැවරීම කටයුතු කරන්න නීතිපතිවරයාට තීන්දුවක් ගන්න බෑ මේ වන්දි ප්‍රමාණය සම්බන්ධ. ඒක නිසා තමයි මීපායතනයෙන් පත් කරලා තිබුණේ අපි නෙවෙයි විශේෂඥ කණ්ඩායම 40 දෙනෙක් ඒ උදවියත් හුඟක් මහන්සි වෙලා වැඩ කරලා තමයි මේ වාර්තා ටික ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඒක නිසා දැන් එතුමා කියනවා නම් මම වැරදි කියලා එතුමා කියනවා නම් එහෙම නෙවෙයි ඒක උනේ කියලා ගරු කතානායකතුමනි පෙරේදා දිනේදී මම මේ සියලු තොරතුරු එලිදරව් කරලා මම ඉල්ලීමක් කරා මුලාසනේ කරුණා කරලා මේ පිළිබඳව පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් පත් කරලා හොයන්න රටේ ජනතාවට ඇත්ත කියන්න ඊට පස්සේ. බොහොම ස්තුතියි ගරු
කතානායක.
මම කියන්නට ඕනේ මම විජයදාස රාජපක්ෂ මැතිතුමා කියන කතාව මේ එක දෙයක් හරි. මොකද මෙතන මේ තුමා කතා කරේ නිව් ඩයිමන්ඩ් ගැනනේ. මම 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 මතු කරන ප්‍රශ්නය තමයි මේක හැමතිස්සෙම එක්ස්ප්‍රෙස් පොයිල් ඇත්තට පටල ගන්න එපා. මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි නිව් ඩයිමන්ඩ් නැව නිදහස් කරන්නේ නාවික හමුදාව. ඒක තිබුණේ නාවික හමුදාව යටතේ. ඒතකොට නාවික හමුදාවට නියෝගය දෙන්නේ විදේශ ලේකම්තුමා. විදේශ ලේකම්තුමා අරපු නියෝගය තියෙනවා. විදේශ ලේකම්තුමා පිළිගන්නේ ඒක ඇරියා කියලා. මට තියෙන සම්බන්ධය මොකද්ද? ජනාධිපතිතුමාට දෙන්නේ මට නියෝග දෙන්න පුළුවන්ද? මම නාවික හමුදාව නියෝග ගන්නවද? මගෙන් අනික මම නියෝගයක් නිකුත් කරනවද මගේ ලේකම්වරයා හරහා. කිසිම තැනක තියෙනවද වෙරළ සංරක්ෂණ ලේකම්වරයෙක් නියෝගයක් නිකුත් කළ මෙතන තියෙනවනම් සභාගත කරන්න. ඒක කරුණාකර නැවත මගේ නම ගෙනල්ලා මේකට පටලන්න එපා. වෙරළ සංරක්ෂණයේ මට බාරව තිබුණාට නාවික හමුදාව ආරක්ෂක අමාත්‍යාංශයේ මගේ යටතේ නෙවෙයි තිබුණේ. විදේශ අමාත්‍යාංශයේ මගේ යටතේ නෙවෙයි තිබුණේ. ජනාධිපතිතුමත් කියනවා කිව්වා මම ගෝඨාභය රාජපක්ෂ මතක කරා ඔබ හිටියෙත් මේක යවන්න ඕනේ නැහැ කියන තැන. ඉතින් මට හිතෙනවා සිද්ධ වෙලා තියෙන කවුරු කතානායකතුමනි ජනාධිපතිතුමන් සමග සාකච්ඡාවේදී විදේශ ලේකම්වරයාට කියන්න ඇති නීතිපති උපදේශ අරගෙන අරින්න කියලා. ඉතින් නීතිපති උපදෙස් අරගෙනද ඇරියේද ඇත්ත කියන එක ඇත්තක බරා ගන්න. මම මොනව කරන්නද ඒකට? ඒකට මම අදාළ නැහැ නේ කිසිසේත්ම. මාව පටලගන්නේ මොකටද? ඊළඟ එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධයෙන් මම නැවතත් කියනවා එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධයෙන් වාර්තා ප්‍රමාදයක් කෝපයක් කර තියෙනවා. ඒකටත් මම අදාළ නැහැ. මොකද මේ 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 සිද්ධියට දැන් මාස 22ක් වෙනවා. මාස 21ක්ම මම මේ අමතක නැහැ. ඉතින් සර් මාව පටලගන්න එපා. මේ ප්‍රසම්මත ඉච්චර මම කියන්නේ.
තමා මොකද කියන්නේ ඉක්මනට.
ගරු කතානායකතුමනි කරු කතානායකතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා. කරුණු දෙකක් පිළිබඳව මේ සභාවත් ජනතාවත් දැනුවත් කරන්න ඕනේ. මේ මොකද එකක් මේ නැව සම්බන්ධව විශේෂයෙන් සම්බන්ධ වුණේ දීවර ප්‍රදේශයේ නියෝජනය කරන පුද්ගලෙක් විදිහට. මම දෙක මෙතුමාගේ කතාවේදී කිව්වා පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල කරපු ඒ කැබිනට් ඇමතිවරු හිටපු ඒකේ නායකත්වයේ දරපු ජනාධිපතිතුමා ඉන්න එකේ ඒක අපි ඉන්නවා මේ ආණ්ඩුවට සහයෝග දෙන අය එතුමා ඇත්ත කතා කරන ඉඳ විපක්ෂ ඉන්නවා. ඉතමත් පෑදලිව කියන්න ඕනේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිතුමාට පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ. පළවෙනි එක. දෙක එදා ඒ කැබිනට් එකේ චෝදනා එල්ලෙච්ච කිසිම ඇමතිවරයෙක් මේ අද වර්තමාන කැබිනට් එක තුල නැහැ. ඒ නිසා ඔබතුමාගේ ඒ ඔබතුමා කියපු ප්‍රකාශයේ කරුණා කරලා ඉල්ලාස් කරගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිම චෝදනාවක් නැහැ. තමුන්නාංශ තමයි හිටපු ජනාධිපතිට උපදෙස් දීලා තමුන්නාංශ තමයි ඌදත් මංකොල්ල කාලා නැවත් මංකොල්ල කාලා පරිසරයත් මංකොල්ල කාලා දීවරංගේ දීවර සම්පතක්
නැති කරලා
Honorable Speaker, I would like to raise a previous...
Karunakalla, Anamashya President, me khali nasi karan natu. Ubutumata avasthava dunna, nati prasnyak vetana hadua. Karunakalla, Ubutumata idirita karagini.
Honorable Speaker... Honorable Speaker, can you?
Hari. 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 Bhoomi Stuti. Bhoomi Karnataka lo idekama nathara karanne. Karnataka lo idekama nathara karanne.
Honorable Speaker, I would like to raise a privilege issue in this House. Oh. Under the Parliament Powers and Privilege Act, sir, can you? Sir, I can't hear anything.
Karunakala Butumana did not mean the gander. The gander. Sabave Gauru Rakagende. Nimalan Samantuma, Butuma Karunakal in the gander. Karunakal in the gander. Obutuma Karunakal in the gander.